Buddhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Sanghaṃ saraṇaṃ gacchāmi Dutiyaṃ pi Buddhaṃ saraṇaṃ gacchāmi Dutiyaṃ pi Dhammaṃ saraṇaṃ gacchāmi Dutiyaṃ pi Sanghaṃ saraṇaṃ gacchāmi Tatiyaṃ pi Buddhaṃ saraṇaṃ gacchāmi Tatiyaṃ pi Dhammaṃ saraṇaṃ gacchāmi Tatiyaṃ pi Sanghaṃ saraṇaṃ gacchāmi Pānātipātā vēramanī sikkhāpadaṃ samādhiyāmi Adinnādānā vēramanī sikkhāpadaṃ samādhiyāmi Kāmesu micchācārā vēramanī sikkhāpadaṃ samādhiyāmi Musāvādā vēramanī sikkhāpadaṃ samādhiyāmi Surāmeraya majjapamā dattānā vēramanī sikkhāpadaṃ samādhiyāmi Samantā cakkavālesu atrā gacchantu devatā Saddhammaṃ munirājas sunantu sagga-mokkhadaṃ Dhammasavanakālo ayaṃ bhadantā Dhammasavanakālo ayaṃ bhadantā Dhammasavanakālo ayaṃ bhadantā Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Atti bhikkhave āsavā dassanā pātabbā Pati sevanā pātabbā Sangvarā pātabbā Parivacchanā pātabbā Vinodanā pātabbā Bhāvanā pātabbāti වාසනාවන්ත පින්වත්නි පින්බර විසඟක් 2556 වැනි හෙට දවසේ උදා වෙන්න තිබියදී ඒ පින්බර සනසිලි සිතුවිලි අපේ සිත්වල දැනටමත් ටික ටික පහළ වෙමින් තිබියදී වජිරාරාමේ වෙසක් වැඩසටහනෙහි අද සෑහෙන පිරිසක් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මේ ශාලාවට පැමිණීම බොහොම සතුටක්. අපි අපේ ජීවිතේ අපට ලැබිච්ච ඉතාම වැදගත් අවස්ථාවක් හෙට දවසේ වෙසක් පොහොයත් එක්ක නිමාවටපත් වෙනවා. ඒ සම්බුද්ධත්ව ජයන්තියයි. මේ පෙර වතාවල් වල මේ ධර්මාශනේදී මේ ගැන විවිධ දේ මා ඔබට කියලා දෙනවා. අපේ බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙන වෙලාවේ සිදුවෙච්ච විශේෂ සිදුවීමක් තියෙනවා. අවධානය යොමු කළ යුතු කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල්ලුයනේ බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට සෝදානම්ව සිටින වෙලාවේ කුසිනාරා නුවර වැසියෝ බුදුරජාණන් වහන්සේට උපහාර කරන්න ගෞරව කරන්න විශාල පිරිස් මේ සල්ලුයනට රැස්වුණු බව පරිනිබ්බාන සූත්‍රයේ කියනවා. ඒ රැස්වෙච්ච සියලු දෙනා විසින්ම කරපු එක සුවිශේෂී වැඩක් තියෙනවා. ඒ තමයි සල්ලුයනේ සල් මලක් කඩාගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට මලින් පූජා කළා. මේ ආපු සුවිශාල සේනාව ගෙනාපු මල් වලින් පුදපු මල් වලින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙරම මලින් බුදු සිරුර වැසී ගියා. මල් වලින් බුදුහාමුදුරන්ගේ සිරුර ශරීරය වැහුණා. තාම බුදුහාමුදුරෝ පිරිනිවන් පෑවේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ මල් කොට දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳගෙන බුදුහාමුදුරෝ කල්පනා කළා, මාගේ පරිනිර්වාණයෙන් පස්සේ මගේ අනුගාමිකයෝ හැමදාම මට මල් පූජා කරලා බුද්ධ පූජාව හැටියට එය විතරක් සිදු කරලා නිකන් හිටියොත් මා මේ තරම් වෙහෙස වෙලා උරුම කරපු දේශනා කරපු වටිනා ධර්මයේ ඵලය කිම? එනිසා බුදුහාමුදුරුවෝ ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට කතා කළා. පදාලා ශ්‍රාවක ශ්‍රාවිකාවනි, මට මලින් ගඳින් සුවඳින් පුදනවාට වඩා මා දෙසු ධර්මය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය විමසීම පිළිපැදීම මට කරන හොඳම බුද්ධ පූජාවයි. හොඳට හිතට ගන්න, මේ පරිනිර්වාණ වෙලාවේ කරපු ප්‍රකාශනයක්. මට කරන හොඳම බුද්ධ පූජාව නම් මා දෙසු ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිබඳ විමසීම සහ එම ප්‍රතිපත්තියේ නියලීමයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. දැන් මේ ප්‍රකාශනය අපට කියා දෙන්නේ කුමක්ද? මල් පූජා කරන්න එපා කිව්වේ නැහැ. ඊට වඩා වැදගත් කොට සැලකුවේ ධර්මය විමසීම. මල් පූජා කිරීම අපි දහමෙහි විස්තර කරන්නේ ආමිස පූජා. ආමිස පූජා, ඒ ආමිස පූජාවට වඩා බුදුහාමුදුරුවෝ අගය කළ ප්‍රතිපත්තිය ධර්මය පිළිබඳ විමසීම සහ ඒ අනුව ජීවත් වන්නට වෙරදැරීම අගය කළා. දැන් මේ ඇගීම තමයි සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ තේමා පාඨය වෙන්නේ. සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු කියලා අපි අපේ නායක හාමුදුරුවෝ ප්‍රදාන කොට විශාල කණ්ඩායමක් දිග කාලයක් ගිහි පැවිදි බෞද්ධ නායකයෝ එකතු වෙලා තේමා පාඨය හැදුවා. ඒ තේමා පාඨය හැදුවේ මේ සම්බුද්ධත්ව ජයන්තිය අපි භාවිතයට ගත යුත්තේ මිනිස්සුන්ගේ ජීවිතවල ප්‍රතිපත්ති වෙනස් කරන්න. ලංකාවේ හැම දෙයකටම බුදුදහමේ පිළිවෙත් එකතු කරන්න. අධ්‍යාපනයට ප්‍රතිපත්ති හදන්න, දේශපාලනයට ප්‍රතිපත්ති හදන්න, සදාචාරයට ප්‍රතිපත්ති හදන්න, හැම දෙයකටම බුදුදහමින් පිළිවෙත් හදන්න. ඒක තමයි ඇත්තටම අවශ්‍ය වුණේ. හැබැයි අපට ඒ කිසිවක් අපේ බණ
ආරක උරලේ නේද?
සමුලගෙන
නේද? වයර 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 බුල්ලෙන්නේ.
ඔබ දන්නවා මිනී මැරින් වැඩිම ඒ වගේ තත්වයකට ඇත්තටම අපි පත් වෙනවා. ඒ නිසා මම කල්පනා කරන්නේ අපට එක සැදෑරුමක් වහන්න බැරි වෙනවා මේ අවුරුද්දේ. ලංකාව වැඩි වැඩියෙන් ඒවා විවර වෙනවා. මට මතකයි වාද්දුව ප්‍රදේශයේ වාද්දුව නගරේ දළදා වහන්සේත් වැඩ සිටපු විහාරයක් තියෙන ආසන්නේ සැදෑරුමක් අලුතෙන් විවෘත කරනකොට ඒක එපා කියලා සංඝයා මහා සංඝරත්නය එතන ගිහිල්ලා විවිධ විරෝධතා දැක්වුවා. හැබැයි ඒ කිසිම විරෝධතාවක් ගණන් ගන්නේ නැතුව මේ සැදෑරුම් කරුවා සැදෑරුම විවෘත කළා. පස්සේ හාමුදුරුවෝ මොකද කරේ? මුළු කළුතර දිස්ත්‍රික්කෙම දහම් පාසල් මාස 3ක් වහලා තිබ්බා. කළුතර දිස්ත්‍රික්කෙත් සියලුම දහම් පාසල් මාස 3ක් වහලා තිබුණා මේ 2011 වර්ෂයේ. එක දහම් පාසලක් ඇරියේ. අන්තිමට මොකද වුනේ? ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා නඩුවක්. ශ්‍රේෂ්ඨාධිකරණය දින්දු කළා වහාම මේ මත්පැන් බලපත්‍රය මෙතනින් අවශ්‍ය කළේ ඉවත් කරන්න කියලා. එහෙම නොවෙන්නට තවමත් බැහැරම තියෙනවා. තවමත් දහම් පාසල් දැසී තිබෙන්නට තිබුණා. භික්ෂුන් වහන්සේලා කල්පනා කළේ ඒ විදිහට දළදා හාමුදුරුව වැඩ සිටපු නගරයක ඒ විහාරස්ථානයේ පෙනිපෙනි සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ සැබෑරුම් විවෘත කරනවා නම් අපි දහම් පාසල් කරලා දරුවන්ට සදාචාරය පෙන්වන්නේ ඇයි? ඒ නිසා මම මේ එක නිදර්ශනයක් කිව්වේ අපි මොනවද සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයෙන් උරුම කරගත්තේ. අද වශයෙන්ම එහෙම සමාජ ජීවිතයේ බරපතල වෙනසක් කරගන්න බැරි වුණා නොහැකි වුණයි කියලායි මම නම් කල්පනා කරන්නේ. විශ්වයේ සේවසේ අපට තිබුණු බුද්ධ ජයන්තියේදී අපි උරුම කරගත්ත කිසිම දෙයක් අපට සම්බුද්ධත්ව ජයන්තියත් එක්ක ලැබුණේ නැහැ. අපි 20 සේවසේ බුද්ධ ජයන්තිය අකේ කරන්නේ සියක් වසක් ඇතුලේ අපරාධ අවම වූ වර්ෂය හැටියට, මිනී මැරීම් අවම වූ වර්ෂය හැටියට, සිය දිවි නසා ගැනීම් අවම වූ වර්ෂය හැටියට, පාලි ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය වෙන්න පටන් ගත්ත වර්ෂය හැටියට, පාලි ත්‍රිපිටකය මුද්‍රණය වෙන්න පටන් ගත්ත වර්ෂය හැටියට, මේ වගේ උරුම රාශියක් අපට ඒක තියෙනවා. හැබැයි 2600 සම්බුද්ධත්ව ජයන්තිය අනාගත ඉතිහාස දවසක කතා කළොත් ඉතිරි කරපු කිසිම දෙයක් නැහැ. සම් පිළිවෙත හදාගන්න බැරි වුණා මූලික වශයෙන්. අපි මේ දවස්වල හරියට මේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා කාර්යාලවලට ගොඩ වැදුනා මේ සතිය පුරාම බණ කියන්න. මම ඇහුවේ සම්බුද්ධත්ව ජයන්තියේදී ඔබේ කාර්යාලය ඵලදායිත්වය ඉහළ දමා ගැනීම සඳහා අනුගමනය කළ එකම එක බෞද්ධ ප්‍රතිපත්තියක් තියෙනවද? කවර කාර්යාලයකවත් එහෙම ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංගුනේ නැහැ. ඒ කියන්නේ අපට එහෙම ප්‍රතිපත්ති නැතිකමද? අපේ බුදුහාමුදුරුව අපට එවැනි දේවල් දේශනා කළ නැතිකමද? නැහැ. ඒවා අපි අධ්‍යයනය කළා. ප්‍රතිපත්ති හැදියට ආයතනගත කරන්නට අපිට බැරි වුණා, නැහැ වුණා. අන්න ඒ අවාසනාවන්ත බව නිසා තමයි උගාක් වෙලාවට මේ වර්ෂය වෙනත් වර්ෂවලටත් වඩා අපිට සතුටු වෙන්න බැරි වර්ෂයක් ලෙස ගෙවියන්නේ. මට දැනෙන අදහස් කීපයක් තමයි මා ඒ ඔස්සේ ඔබට මේ ඉදිරිපත් කළේ. මා කල් මේ දවස්වල විවිධ සූත්‍ර දේශනා කළා අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට. මේ වෙලාවේ මම මජ්ක්‍ධිම නිකායේ එන සූත්‍රයක කොටසක් මාතෘකා කළා. මොකද වජිරාරාමයට එන්නේ ධර්මය ගැන කැමැත්තක් තියෙන, ආශාවක් තියෙන, යමක් දන්න හොඳ ශ්‍රාවක ශ්‍රාවිකාවන් පිරිසක්. ඔවුන්ට මේ බුදුදහමේ තියෙන ගැඹුරු හරය සල්පයක් හරි කියලා දෙන එක මං හිතන්නේ අපේ වගකීම. ඒ නිසා මම මජ්ක්‍ධිම නිකායේ සප්පාසව කියන සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන කරුණු කීපයක් තමයි මේ වෙලාවේ කතා කරන්නේ. මාතෘකා කළා අත්ති භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා පටිසේවනා පහතබ්බා සංවරා පහතබ්බා පරිවච්ඡනා පහතබ්බා විනෝදනා පහතබ්බා භාවනා පහතබ්බා. මෙන්න මේ කාරණා හය මේ වෙලාවේ අද වෙසඟ උදා වෙන්නට තියෙන මේ වෙලාවේ හොඳින් සාකච්ඡා කරලා ඒ කාරණා හය ඔබේ ප්‍රතිපත්ති වෙනස් කරගන්න කොච්චර අදාළ කරගන්න පුළුවන්ද කියලා අවධානය යොමු කරන හැටියට මම මතක් කරනවා. පළවෙනි පදය අත්ති භික්ඛවේ ආසවා. ආසවා කියන වචනේ ඔබ අහලා තියෙනවා. ආශ්‍රවයන් ආශ්‍රවයන් ආශ්‍රවයන්ට කියන තව නමක් තමයි කෙලෙස්. කෙලෙස් ධර්ම. කෙලෙස් ධර්ම කියන්නේ අපිව කෙලෙසීමට පත් කරන ධර්ම. අපිව පිරිහීමට පත් කරන ධර්ම. ඒ ධර්ම අතරේ එකක් තමයි ආවේග. ආවේග. ආවේග කියන වචනයට තව දෙයක් දෙන්න පුළුවන්. තරහ යාම. තරහ යන එක. දැන් මම මේ සූත්‍රයෙන් උපුටා ගන්නේ ආවේග පාලනය කරන්නට තරහ යන එක ටිකක් නවතා ගන්නට බුදුපියාණන් වහන්සේ සප්පාසව සූත්‍රයේදී කරන්නා වූ නිර්දේශයයි. එහෙම කරුණු හයක් බුදුහාමුදුරුවෝ මෙහිදී පෙන්නනවා. සමහර විට ඔබ මේ කාරණා විවිධ අවස්ථාවල් වල ශ්‍රවණය කරලා තියෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවනේ බණක් අහනකොට අසුතං සුනාති සුතං පරියෝදවේති. ඇසූ දේ පහදා ගන්න, නොඇසූ දේ අහගන්න, ඇසූ දේ වැඩියෙන් පහදා ගන්න. ඒකයි වටින්නේ. දැන් මේ සභා ශාලාවට හොඳ ශ්‍රාවක පිරිසක් ඇවිල්ලා ඉන්නවා කියලා මං කිව්වා. හොඳ පිරිසක්. එළියෙන් සෑහෙන පිරිසක් ඉන්නවා. පොඩි දරුවෝත් ඉන්නවා. තහම් පාසලේ ළමයි ඉන්නවා. දැන් මේ අම්මලාගෙන් ඇහුවොත් ප්‍රශ්නයක්, ඔබේ දරුවන්ට දැන් ඉස්සර වගේ නෙමෙයි තරහ යනව වැඩි නේද? තරහ යනව වැඩි නේද? අම්මලා ඕ කියලා කියන ඔළුව හොල්ලලා තරහ යනව වැඩි. අම්මලාට තාත්තලාට තරහ යනව වැඩි නේද? ඒත් වැඩි. එතකොට අම්මලා තාත්තලාට ඒ තරුණ අම්මලාගේ තාත්තලාගේ අම්මල තාත්තලාට ඒ තරහා යනව වැඩි. එතකොට සමාජයේ ඔක්කොටම වෙනදාට වඩා තරහා යනව වැඩි. අවුරුද්ද දෙකක පුංචි පමෙන් බලන්න හරියට තරහා යන. මූණෙන් පෙන්නව තරහා. එහෙම ස්වභාවයක් අපිට පේනු මේ සමාජයේ. වෙන කාලවලට වඩා තරහ යනවා වැඩි, කේන්ති යනවා වැඩි. දැන් ඔහුගේ බරපතල ගැටලුව මොකද්ද? තරහ යනවා කියලා කියන්නේ ආවේගශීලී වෙනවා. ආවේගශීලී වෙනවා. ඒ ආවේගශීලී වෙනවා කියන්නේ මොකද්ද? ප්‍රචණ්ඩකාරී වෙනවා. ප්‍රචණ්ඩකාරී වෙනවා. දැන් මේ ප්‍රචණ්ඩකාරී වුණාම මොකද වෙන්නේ? ඔන්න ගහ ගන්නවා. ඔන්න බැන ගන්නවා. ඔන්න වෙඩි තියා ගන්නවා. මරා ගන්නවා. අන්න ඒ තැනට අද දවසේ අපේ සමාජය එක්තරා විදියක ලොකු පිරිහීමක් එක්ක ඇවිල්ලා තියෙනවා. සුළු පරිමාණෙන් ඉඳන් මහා පරිමාණය දක්වා ආවේගශීලී මිනිසුන්ගෙන් පිරි සමාජය. ඔකට තාවචනයක් කියන්න පුළුවන්. ඉවසීමක් නැති සමාජය. ඉවසීමක් නැති සමාජය. දැන් මේ ඉවසීම නැති තරම ප්‍රකට වෙන හොඳ නිදර්ශනක් මා උදෑසන ගුවන් විදුලි සාකච්ඡාවකදී මේ නිවේදකයා කිව්වා ඉවසීම මේ තප්පරයකින්වත් සීමා කරන්න බෑ. ඊට වඩා අඩු කාලයකින් ඉවසීම නැති වෙනවා කියලා ඒකට හොඳ නිදර්ශනයක් කිව්වා පින්වත්නි. ට්‍රැෆික් ලයිට් එකක වාහන නවත්තගෙන ඉන්නකොට යන්න කොළපාට එළිය පත්තු වෙනකන් දැන් බලාගෙන ඉන්නවා ඉවසීමක් නැහැ. දැන් ඔන්න කහපාට එළිය පස්සෙරනේ කොහොම කොළපාට එළිය පත් වෙන්නේ? කහපාට එළිය පත් වෙනකොටම පස්සේ වාහනකාරයෝ මොකද කරන්නේ? හෝන් ගහන්න පටන් ගන්නවා. උඩින් යන. ඉස්සරහ දිනේවට වඩා උඩින් යන. ආන්න ඉවසීමේ අපිට ඉවසන්න බැරි කමේ තරම. පිළිවෙලට යන්න සූදානම් නැහැ. අරකට උඩින් ගිහිල්ලා යන්න පුළුවන්. ඒක තමයි අර සැර හෝන් එකක් ගහගෙන. බලන්න එහෙම වෙන්නේ නැත්ද කියලා. එතකොට සමහර වාහන 5කට 6කට එහා ඉන්න අය තමයි මේ 10යෙන් හෝන් ගන්න. අන්න ඒ වගේ ඔය පුංචිම නිදර්ශනයක් පින්වත්නි අපිට ගන්න පුළුවන් ඉන්නේ අපේ ඉවසීම නැති වෙලා ආවේගශීලී වෙලා තරහ යන එක වැඩි වෙලා හරියට ප්‍රශ්න. දැන් තරුණ යුග ජීවිත ගත කරන අය අතර මේ ස්වාමි භාර්යාවන් අතර හරියට කේන්ති යනවා. වචනයක් ඉවසන්න බෑ. වචන පුංචි වචනයක් වුණත් ඇති සමහර විට බරපතල අර්බුදයක් නිර්මාණය කරගන්න. එහෙම දේවල් මේ සමාජෙ කොයිතරම් තියෙනවද බලන්න. ඒ නිසා මේ හැම දෙයකදීම අපට විසඳුමක් හොයාගන්න බුදුහාමුදුරුව කරපු නිර්දේශයක් තමයි මම මේ මාතෘකාවේ ඉදි තියාගෙන තියෙන්නේ. පළවෙනි එක තමයි පින්වත්ටි අත්ති වික්ඛවේ ආශවා. තමා දන්නවා නම් තමා තුළ මේ ආවේගය තියෙනවා කියලා දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක දැන් අනුන් කියනකම් ඉන්න හොඳ නැහැ. මට හරියට තරහ යනවා කියලා ඔබ ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ඒක තව කෙනෙක් කියලා දෙනකම් ඉන්න එපා. මට හරියට කේන්ති යනවා කියන ඉස්සෙල්ලා ඒක අත්ති වික්ඛවේ ආශවා කියන්නේ ඒක. මම හරියට තරහ ගන්න කෙනෙක්. මට ශනික කෝපය ඇති වෙන කෙනෙක්. ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තාම දැන් අපිට ඔය පාසල් වලට ගිහිල්ලා ධර්ම සාකච්ඡා කරනකොට ළමයි අහන ලොකුම ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ මට හරියට තරහ යනවා. මට අම්ම පෙන්නන්න බෑ. තාත්තව පෙන්නන්න බෑ. යාළුවව පෙන්නන්න බෑ. හැම වෙලෙම කේන්ති වෙනවා. මම මොකද කරන්න ඕනේ? ඒ අයට අපිට කියලා දෙන්න හොඳ කාරණා හයක් මෙතන තියෙනවා. හොඳ කාරණා හයක්. පළවෙනි එක තමයි පින්වත්නි දස්සනා පහතබ්බා. දස්සනා කියන්නේ දැකීම. මොනවා දැකීමද? ආදීනව දැකීම. ආදීනව දැකීම. කේන්ති යන කෙනෙක් කේන්ති ගිහිල්ලා තරහ ගිහිල්ලා යම් කිසි ප්‍රතිචාරයක් දක්වන්න ගිහිල්ලා ඉන්පස්සේ ඇතිවන විනාශය හානිය කලින් දකින්න ඕනේ. කලින් දකින්න ඕනේ. අන්න ඒ දැකීම ඇති කරගන්න කෙනාට පුළුවන් ඩිංගම් පාලනය වෙන්න. මම දැන් තරහා ගිහිල්ලා එක නරක වචනයක් කියනවා. එක බනිනවා. එක පහර දෙනවා. එහෙම නැත්නම් බඩුවක් මුට්ටුවක් පොළවේ දානවා. ඔය වගේ විවිධ දේවල් තරහ ප්‍රකාශ කරන්න අපි කරනවනේ. ඒ වගේ වෙලාවක පොට්ටක් දකින්නලු ඊට පස්සේ වෙන දේ. මගේ මේ ක්‍රියාවලිය සිද්ධ වුණාට පස්සේ වෙන ආදීනව දකින්න. ආදීනවය දකින්න. දැන් ඇත්තටම මම පුංචි කතාවක් මේකට එකතු කළොත් ගිය අවුරුද්දේ ලංකාවේ හිර ගෙවල් වල ඉන්න හිරකරුවෝ පිළිබඳ හොඳ ලිපි පෙළක් දිනමින පත්තරේ පළ වුණා. මහා උළු ගෙදර කතාව කියලයි ඒකට නම් කළේ. මහා උළු ගෙදර කතාව. ලිපි 100ක් පළ වුණා. එක එක දවසට එක එක හිරකරුවාගෙන. මේ කතා 100 මා ඉතාම සිද්ගත් කතාවක් තිබුණා. සන්නාලියාගේ කතාව කියලා. සන්නාලියාගේ කතාව. පිටුවක් පුරා කියපු ඒ කතාවේ සාරාංශය කිව්වොත් ඔබට ඔහු කියනවා දැන් මේ ඔහු හිරගෙදරදි තමයි දැන් මේ ආදීනව දකින්නේ. දැන් තමයි දකින්නේ. කලින් දකින්න බැරි වීම ගැන ඔහු දුක් වෙනවා. ඕනම හිරකාරයෙක්ගෙන් අහුවම එහෙමයි. දැන් මේ හිරකාරයා කියනවා මෙන්න මෙහෙම මම වචන ඉතාම අඩුව ප්‍රමාණයකින් කිව්වොත් මම ගාලු නගරයේ පුංචි වෙළඳසැලක් පවත්වාගෙන ගිය කෙනෙක්. මම කලේ මැදිමක් තියාගෙන ඇඳුම් මැව්වා. ඒකයි සන්නාදයක් කිව්වේ. ඇඳුම් මහන්නට තේලම්. එක දවසක් යනකොට මම විවාහ වුණා. විවාහ වුණ සන්නාලි කාන්තාවක් එක්ක. අපි දෙන්නම ඇඳුම් මැව්වා. හරියට අපට සල්ලි හම්බුණා. අපි බොහොම ධනවත් වුණා. දරුවෝ දෙන්නෙක් ලැබුණා. සල්ලි වැඩි වුණු නිසා මම බොන්න පටන් ගත්තා. ඔව් කියනවා. සල්ලි වැඩි වුණු නිසා මම විනෝදයට බර වුණා. මත්පැන් වලට පුරුදු වුණා. කොච්චර මත්පැන් වලට ඇබ්බැහි වුණාද කියනනම් ඔහුට දවල් දවසේ මත්පැන් නොබී රෙදි මහන්න බැරි වුණා. මත්පැන් නොබී රෙදි මහන්න බැරි වුණා. ඔහු කියනවා. ඊට පස්සේ ඔහු කියනවා එක දවසක් මම යාළුවෙකුගේ ගෙදර යන්න මට ඕන වෙලා යාළුවෙක් හම්බෙන්න යනකොට රෙදි මහ මහ ගිද්දිම මෝටර්සයිකලේ අරන් එළියට බැස්සා. ඩිංගත්තර යනකොට තෙල් ඉවර වෙලා බයික් එකේ යන්න බැරි වුණා. පේන තෙක් මාන තියෙනවා පෙට්‍රල් ෂෙඩ් එක මම තල්ලු කරගෙන එතෙන්ට ගිහලා තෙල් ගැහුවා. තෙල් ගහලා සල්ලි දුන්නා. සල්ලි දුන්නාම ඒ මිනිස්සයා සල්ලි අරන් ඇතුළට ගියා. ඉතුරු සල්ලි ගෙනාවේ නැහැ. මම ටිකක් හයියෙන් කෑ ගැහුවා කොහොමද ඉතුරු සල්ලි කියලා. අරමිනිය ඇතුළෙන් ඉඳන් කිව්වලු ඕයි ඔහොම ඉන්නව ගෙනත් දෙනකම්. ඕයි ඔහොම ඉන්නව ගෙනත් දෙනකම්. මට මේ ඕයි කියලා කියු නිසා හොඳටම කේන්ති ගියා. මම අර ගැතුරට ගිහිල්ලා අරමිනිය ඇදගෙන ඇවිල්ලා බිම දාගෙන හොඳටම ගහලා මං මගේ ගමන ගියා. ඊළ මං ආපහු ආවා මගේ සාප්පුවට. හැන්දෑවේ ඇඳිලි වැටෙන වෙලාවේ මගේ කඩේ ඉස්සරහට ඇවිල්ලා පාරට මිනිහෙක් කෑ ගහනවා චන්දියා දැන් වරෙන් පාරට කියලා. මං බලනකොට අර සෙට් එකේ තෙල් ගහපු මිනිහා. ඒ මිනිහා මගෙන් ගුටි කාපු මිනිහා දැන් මගෙන් පලි ගන්න ඇවිල්ලා ඒ මිනිහා තෙල් ටිකකුත් ගහගෙන. ඒ මිනිහා තෙල් ගහන් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් තමයි මේ කෑ ගහන්නේ. පිරිඳ කිව්වා යන්න එපා ඔය කෑ ගහලා පළච්චාවි කියලා. දරුවෝ කිව්වා යන්න එපා කියලා. මට අර 3-4 සැරයක් වරෙන් පාරට කියලා කියනකොට ඉවසන්න බැරි වුණා. අතට අහුවෙච්ච ආයුධයක් අරන් ගිහින් අර මිනිහට ඇනගෙන ඇනගෙන ගියා. ඒ මිනිහා පාරේ මැරුණා. මගේ අත් දෙකට මාංචු වැටුණා. නඩු ඇහුවා. මම මිනිමරුවෙක් හැටියට දිනිඳු කළා. පෝරකේට නියම වුණා. දැන් මම මේ හිරගෙදර තනි වෙලා මගේ භාර්යාව මට නෑ, බලන්න එන්නේ නෑ, දරුවෝ මට නෑ, ඔවුන් කවදාවත් මා බලන්න ආවේ නෑ, අයාලේ ගිහිල්ලා මගේ සාප්පුව මට නෑ, ඒ කිසිවක් මට නෑ. මම දැන් මේ හිරගෙදරට වෙලා තනිවම ඉන්නවා. පසුතැවිල්ල මට කියාගන්න බෑ. එදා මට මම අර තෙල් ගහපු වෙලාවේ ඉතුරු සල්ලි දෙනකන් ඩිංගක් ඉවසලා හිටියානම්, ඒ වෙලාවේ මම ඒ ඉවසීම මං ඇති කරගත්තානම් මම අද ගාලු නගරේ මහා ව්‍යාපාරිකයෙක් වෙන්න තිබුණා. මට ඒ සියල්ල හැමෙලා ජීවිතයත් අහිමි වුණේ මට එදා මේ වැරද්ද දකින්න බැරි වුණු නිසා. මේක වැරද්දක් කියලා මට දකින්න බැරි වුණු නිසා. ඒ නිසා ඔහු කියනවා කවුරු හරි ටිකක් සැරට වචනයක් කිව්වොත් අනේ ඕක නෑ වුණා වගේ ඉන්න. නෑ වුණා වගේ ඉන්න. අන්න බලන්න ඔහු අපට කියන කතාව ආදීනව දැකලා දැන් කියනවා. ඒ නිසා අපි බුදුහාමුදුරන්ගේ වචනය තමයි විපත කලින් දකින්න කියලා. විපත කලින් දකින්න. ආදීනවය කලින් දකින්න. ඒ නිසා මේ තරහ ගන්න තරහ යන අයට මම කියන්නේ, කේන්ති යන අයට මම කියන්නේ, දිංග වෙනකට වඩා ඉවසන්න පාලනය කරගන්න. මම කේන්ති ගින් කරන වැඩෙන් ලැබෙන ආනිසංසයෙහිවත් විපාකය මට විඳින දෙයක් වෙන්න පුළුවන්. එතනට යන්නේ නැතුව මම ඉවසලා ඉන්නවා කියලා ඔන්න තේරුම් ගත්තොත් අන්න ආදීනව දැකලා ආශ්‍රවයන් පාලනය කරගත්ත වෙනවා. දෙවෙනි එක පින්වත්නි පටිසේවනා පහතබ්බා. මම හිතන්නේ අරකටත් වඩා වැඩිය හොඳයි මේක. පටිසේවනා පහතබ්බා. පටිසේවනා කියලා කියන්නේ ආශ්‍රය, සේවනය. කවුරු සේවනය කිරීමද? සත්පුරුෂයන් සේවනය කිරීම, සිල්වතුන් සේවනය කිරීම, සෞන්දර්ය සේවනය කිරීම. තුනක් තියෙනවා. සිල්වතුන් සේවනය කිරීම. ඒ කියන්නේ මං හිතනවා බුදුරජාණන් වහන්සේ සේවනය කිරීම. හොඳ භික්ෂූන් වහන්සේ කෙනෙක් සේවනය කිරීම. මං හිතන්නේ අපි ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට කියනවා පන්සල හොඳට ආශ්‍රය කරන්න. හාමුදුරුවෝ මිත්‍රයෙක් කරගන්න. තමන්ගේ කුල දේවතාවුන් වහන්සේ. ඕනම ගැටලුවක් ප්‍රශ්නයක් ගිහින් කතා කරන්න පුළුවන් කෙනෙක් බවට භික්ෂුවපත් කරගත්තොත් හොඳ භික්ෂු මිත්‍රයෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. වෙනමම සූත්‍රයක් දේශනා කළා තියෙනවා පින්වත්නි, භික්ඛු මිත්‍ර සූත්‍රය. ප්‍රියමනාප ගෞරවණීය භික්ෂුවක් මිත්‍රයෙක් බවට පත් කරගන්න කියලා ඕනම කෙනෙකුට. ඒ නිසා බොහොම ගෞරවණීය වඳින්න පුදන්න පුළුවන් සිල්වත් භික්ෂුව ඔබේ මිත්‍රය බවට පත් කරගන්න ජීවිතේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රය කරන්, සිල්වතුන් වහන්සේලා ආශ්‍රය කරන්, සත්පුරුෂය සේවනය කරන්. හැම වෙලේම ගුණවතුන් තමන්ගේ ජීවිතේට හැම පැත්තකින්ම පිහිටක් වෙන අය. විනාශකාරී මිනිස්සු නෙමෙයි. දැන් අපේ හුඟා මිනිස්සුගේ ජීවිතවල අවුල් ඇති වෙන්නේ ආශ්‍රය කරන්නන්ගේ තියෙන වැරැද්ද. ආවේගශීලී මිනිසුන් ආශ්‍රය කරනවා. දැන් බලන්නන්ට සත්‍ති කුම්භ ජාතකේ ගිරාපට දෙන්නගේ කතාව මේ පුංචි දරුවෝ දන්නවා. දෙන්න දෙපැත්තට වැටෙන්නේ. එක ගිරාපැතියෙක් වැටෙනවා තාමරික හොරු රංචුවක් ඉන්න පැත්තට. බලන්න මේ ගිරාපැතියා වැඩෙන්නේ ඒ දාමරික කමින්. අනින් ගිරාපැතියා වැටෙන්නේ සිල්වතුන් ඉන්න දැනට. ඔහුගේ චර්යාව බලන්න. අපට හොඳම හොඳ ජාතක කතාවක්. ආශ්‍රය පුජ්‍යලය වෙනස් කරන හැටි. ඒ නිසා තරහ යන අය හැම වෙලෙම බුදුහාමුදුරුව ආශ්‍රය කරන්න ඕනේ. සත්පුරුෂව ආශ්‍රය කරන්න ඕනේ. සිල්වතුන් ආශ්‍රය කරන්න ඕනේ. මම කල් වේලාව ඉක්මවා යන නිසා පුංචි කතාවක් මේකට කියන්න කැමතියි. ඇත්තටම මේ කතාව මම මේ දවස්වල හුඟක් පාසල් වලට ගිහිල්ලා කියපු කතාවක්. දෙමෝපියන්ට ඉතාම වැදගත් මං හිතනවා. තරුණ සිසු දරු දැරියන්ටත් බොහොම වැදගත් මේ කතාව. මේ පුවත්පත්තේ ඉන්නේ මේ රටේ විශිෂ්ටයි. ඔහු 2011 වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනගෙන අපොස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයේ ලංකාවේ පළවෙනිම විශ්ව පුතා. මේ රටට අභිමානවත් පුතෙක්. ඒ අභිමානය ඔහු පළවෙනිම විශ්ව නිසා නෙමෙයි ජීව විද්‍යා අංශයෙන්. ඒ අභිමානය තියන්නේ ඔහු මේ රටට කියන කතාව. මම කියන්නේ එක පරට ගන්න. පාසලකට ගියාම ළමයි මේ දවස්වල කිව්වේ මේ ළමයාගේ කතාවමයි දරුවන්ට කිව්වේ හැදෙන්න. අපිට දරුවන්ගේ පාසල් දරුවන්ගේ ජීවිතවල කොච්චර පස්ස දෙනවද හැම එකටම නිදසුනක් යෝජනා කරනවා මේ පුතා. දැන් මේකේ පින්තූරයක් තියෙනවා ඔබට පේන්නේ නැහැ. නමුත් ඔහු භාවනා කරන පින්තූරයක් තියෙනවා. ඔහු බුදුන් වඳින පින්තූරයක් තියෙන ඔහුගේ ගෙදර බුදු කුටියේ. ඔහු දෙමව්පියොත් එක්ක බොහොම ආදරෙන් ඉන්න පින්තූරයක් තියෙනවා. තවත් පින්තූර ගණනාවක් තියෙනවා. මම මේක විශේෂයෙන් ප්‍රිය කරන්නේ ඔහුගේ ගෙදර බුදු කුටිය. ඔහු බුදු කුටියේ බුදුන් වඳින හැටි. මේක පත්තරේට කරපු නිරූපණයක් නෙමෙයි. ඔහුගේ චර්යාව. ඔහුගේ සංස්කෘතිය. ඊළඟට ඔහු දවසට උදේ හවස විනාඩි 10-10 භාවනා කරන හැටි. මේ ශිෂ්‍යයා ලංකාවේ සියලුම මාධ්‍යවලට කිව්වා මගේ ජයග්‍රහණය පිටපස තිබුණේ මගේ ධර්මය කියලා. ඒ නිසා මම මුලින්ම පින් දෙන්නේ මගේ බුදුරජාණන් වහන්සේටයි. මගේ ගමේ පන්සලේ හාමුදුරුවන්ටයි. ඔව් කියනවා මේ පත්‍රිකේ. මම මේ ජයග්‍රහණේ ගෞරවය හිමි කළ දෙන්නේ බුදුහාමුදුරුවන්ට, පන්සලේ හාමුදුරුවරුන්ට, මගේ දෙමාපියන්ට, ගුරුවරුන්ට. ඇයි එහෙම කියන්නේ? මගේ දහම විසින් තමයි මට මේ ජයග්‍රහණ ඇති කළේ. ඒ කියන්නේ දැන් ඔය අපේ ළමයි පුරුදු වෙලා ඉන්නෝනේ විභාගික කාලෙට ගිහිල්ලා සමහර දේවාල වලට ගිහිල්ලා පෑන් දෙවියන් ලවා අතගාගෙන ඉන්නේ. එහෙම අපේ මේ කොළඹ ළමයි පුරුදු වෙලා ඉන්නවා. පෑන් ටික ගිහිල්ලා දේවාලේ තියලා දෙවියෝ ලවා ආශිර්වාද අරගෙන ඉන්නේ. මොනතරම් මෝඩ ලෝකයකද මේ මිනිස්සු ඉන්නේ, දරුවෝ ඉන්නේ, දෙමව්පියෝ තරන් යනවා. එක කාලයක් ගියා මෙන්න මේ කුලියා පිටියේ හරි කොහේ හරි තැනක මේ මිනිස්සු පහළ වෙලා ඉන්නවලු ප්‍රශ්න පත්‍රේ කියනවලු එයා ආවේශ වෙලා. මේ මම දන්න අය ඉන්නවා මේ කොළඹ නගරේ විභාගිත සතියකට කලින් විශාල මුදල් ගෙවාගෙන ඒ මිනිස්සු ළඟට ගිහලා පොත පූජා දීුවා. ඉතින් ඒ මිනිහා ඒ මිනිස්සයා කියනවා තමයි ප්‍රශ්න පත්‍රේ. ඒ ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ ප්‍රශ්න පත්‍රයක්. අර විෂය නිර්දේශය අරගන්නවා, බලා ගන්නවා. දැන් මේකේ ඇහැ කියලා පාඩමක් තියෙනවා නම් එයා කියනවා ඇහැ බලා ගන්න. කන කියලා පාඩමක් තියෙනකොට කියනවා කන බලා ගන්න. කිව්වේ නැත්තේ ඔළුව බලා ගන්න කියලා විතරයි. අනිත් ඔක්කොම කිව්වා. එහෙම කියලා ඇවිල්ලා බැලුවා. ඉතින් ඇහැ පාඩමෙන් ප්‍රශ්නයක් තියෙනවා. අරයා ප්‍රශ්නේ කියන්නේ නැහැ. ඇහැ බලා ගන්න කියනවා. ඒවටත් අපේ මිනිස්සු රැවටෙනවානේ. අන්න එහෙම රැවටිලිකාර සමාජයක මේ පුතා මොකද කියන්නේ? මගේ ජයග්‍රහණය ධර්මයේ සේවනය කරන නිසා, බුදුහාමුදුරුව සේවනය කරන නිසා. දැන් අපි දන්නවානේ මේ ක්‍රිකට් මැච් එකක් විවරුණාම මේ කොළඹ පාසල් වල දිනුවත් ගහනවා, තරතුණක් ගහනවා. රද මැච් එකක් විවරුණාම දිනුවත් ගහනවා, තරතුණක් ගහනවා. පාසල ළඟින් පාර යන්න බෑ කාටවත්. ග්‍රවුන්ඩ් එක ළඟින් පාර යන්න බෑ එදාට. යුද පිටි වෙනවා. හැමදාම එහෙම වෙනවා මේ රටේ. එහෙම වෙන්නේ ඇයි? ක්‍රීඩාවේ අරමුණු දන්නේ නැහැ. ක්‍රීඩාව අපිට මානව ඉතිහාසයේ උරුම කරේ මේ සංස්කෘම් බව ඇති කරන්නේ, ඉවසීම ප්‍රකට කරන්නේ. දැන් ඒ කියන්නේ පැත්ත. දැන් මේ රාජකීය පුතා මොකද කියන්නේ? මම හොඳට මගේ ආගම සේවනය කළා. මම හොඳට බුදුන් වැඳා බුද්ධ පූජාව කළා. හොඳට හයියෙන් ශබ්ද නගා ගාත කියලා බුදුන් වැඳා. ටික වෙලාවක් උදේ හවස මම භාවනා කළා. එතකොට මගේ හිත තුලින් මේ තරහව නැති වෙලා ගියා. තරහව නැති වෙලා ගියා. කවදාවත් කවුරුවත් ගැන තරහක් ඇති වෙනු නැහැ මට. කෝපයක් ආවෙ නැහැ මට කවදාවත්. කවුරු ගැනවත් මේක පැහැදිලිවම කියනවා මගේ හිතේ කවදාවත් තරහක් ආවෙ නැහැ මට. කේන්තියක් ආවෙ නැහැ මට. ඒ වගේ අද ඔළුවක් පිරෙලා තියෙන නරක සිතුවිලි ඔක්කොම මගේ පැහැර වෙලා ගියා මගේ ආගමික ජීවිතේ. ඒ නිසා මට සංසුන්ව පාඩම් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මම පාඩම් කරගත්තදී මගේ හිතේ හොඳින් ධාරණය වුණා. මම දැක්කෝ කියනවා මම දන්නවා මට වඩා දක්ෂෝ මේ රටේ ඉන්නවා. මට වඩා දක්ෂෝ මේ රටේ ඉන්නවා. හරිම නිහතමානී. බලන්න නිහතමානීව කියනෝනේ. එහෙම දක්ෂෝ ඉඳි මට පළවෙනියා වෙන්න පුළුවන් උනේ මගේ ශිෂ්‍ය ප්‍රතිපදාව. හැමදාම හැන්දෑවට පාඩම් කළා මම ඔළුවට දාගත්තදී ඊළඟ දවසේ ගිහිල්ලා මගේ යාළුවට මම කියලා දුන්නා. ඔහු කියනවා මගේ පන්තියේ මගෙන් ඉගෙන ගන්න නැති එක්කෙනෙක්වත් නැහැ කියලා. ඔහු හැම ළමයා ළඟටම ගිහිල්ලා තමන් ඉගෙන ගත්ත දේ කියලා දීලා තියෙනවා. කොච්චර හොඳද බලන්න. දැන් අපේ විශ්වවිද්‍යාලවල පුස්තකාලවල බොහොම මේ දුර්ලභ පොතක් එම හම්බුණොත් ළමයෙකුට ඉනේ ගහ ගන්න. එහෙම නැත්නම් ගිහිල්ලා කාටවත් ගන්න බැරි තැනක හංගනවා. මොකද ඒ පොත වෙන කවුරු හරි කියයි කියලා බයයි. ඒ දැනුම Tamanට හොයාගන්න බැරි වෙයි කියලා. එක්කෝ දැන් මේ විශ්වවිද්‍යාලේ ඉඳපෑ මෙතන ඕන තරම් ඇති. පොතක තියෙන හොඳම පාඩම, ඌමනාම පාඩම පිටික කඩලා ඉනේ ගහ ගන්නවා. එහෙම කරන ආත්මార్థකාමී රටක් මේ. එවැනි පරිසරයක Taman උගත්තේ තවත් ශිෂ්‍යයෙකුට කියලා දෙන්න පුළුවන් මානසිකත්වයක් තිබුණු කෙනෙක් ලැබපු ජයග්‍රහණය කොයි තරම්ද බලන්න. ඒ නිසා මේ පුතා අපට කියලා දෙන්නේ ශිෂ්‍යයෙකුගේ ජීවිතය තනිකරම ආගමානුකූල වෙන්න ඕනේ. ශාස්ත්‍රවරයා සේවනය කරන්න ඕනේ. හාමුදුරුවෝ සේවනය කරන්න ඕනේ, අසුරු කරන්න ඕනේ. හොඳ සත්පුරුෂෝ දෙමෝපියෝ ඔහුගේ හොඳ සත්පුරුෂෝ, ගුරුවරු ඔහුගේ හොඳ සත්පුරුෂෝ, ඒ අය හොඳින් ආශ්‍රය කරනකොට තමන්ගේ සිතට කවදාවත් තරහව කේන්ති එන්නේ නැහැ. දැන් අපේ සමාජය වෙලා තියෙන්නේ ආශ්‍රය කරනවා තමයි. ඊටත් යක්ෂ ගති තියෙන අය තමයි ආශ්‍රයද ගන්න. යක්කු වගේ ඇසුරු කරන්නේ. එතකොට යක්කුන්ගේ තමයි උපදෙස් ගන්න. එතකොට යක්කු නොවී තිබෙයිද? මැච් එක ඉවරුනම යක්ෂයෝ නොවී ඉඳීද? පරාදුනාම? ඕක තමයි වෙන්නේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සේවනය කියන කාරිය උතුම් විදියට දැක්වුවා. එතෙන්දී තව වචනයක් විග්‍රහ කරනවා. සෞන්දර්ය සේවනය. දැන් මේ පුතා කියනවා මම හොඳට රූපවාහිනිය නැරඹුවා. හැබැයි ලෝලීත්වයක් ඇති කරගත්තේ නැහැ. තෝරාගත්ත වැඩසටහන් ටිකක් මම හැමදාම නැරඹුවා. ඒව ඔළුව නරකන දේවල් නෙමෙයි, මගේ ඔළුව හදන දේවල්. ඔහු කියන ඇත්තටම මට රසවින්දනය ඕන වුණා. බලන්න ජීව විද්‍යාව කරන ළමේ ඔබේ දරුවෝ ඇතිනේ පන්ති කීයකට යනවද? එකම විෂයයට ගුරුවරු කී දෙනෙක් ළඟට යනවද? එකම විෂයයට බෑ 24ෙම පන්ති ගියලක් මදි. එහෙම එකේ මේ ළමයා කියනවා මම නම් සෞන්දර්ය සේවනය කළා රසවින්දා. ඒවත් ප්‍රමාණවත් නිසි වෙලාවට. ඒකත් අවශ්‍යයි. ඒ සේවනය අපේ ළමයි හුඟක් වෙලාවට ඒ රස විඳීම සඳහා තෝරාගෙන තියෙන නූතන දේවල් විනාශකාරී, තරහව වැඩි කරනවා. නිදර්ශනක් ඇටියට ඔබ දන්නවා ඔබේ දරුවන් වැඩියෙන්ම කැමති games වල. රූපව සමාජ තාත්තගේ අම්මගේ ජංගම දුරකථනය අතට ගත්ත ගමන්ම කරන්නේ games වලට යනවා. පැය වෙනකන් games කරන්න පුළුවන්. කාර් එකේ යන ගමන් games. බලන්න. මම දන්නවා අපේ සරසවියේ සමහර ආචාර්යවරු තමන්ගේ දරුවව හවසට කාමරයට ගෙනලා තියාගන්නවා. ආපු වෙලේ ඉඳන් ගෙදර යනකම් රණ්ඩු වෙවි ගේම. මේක ඔස්සේ ලැබෙන වින්දනය කුමක්ද කියලා බලන්න. කොයිතරම් නරක සංස්කෘතියක්ද කියලා බලන්න. මගේ පන්සලට ආපු එක අම්ම කෙනෙක් කියනවා ඉස්කෝලේ හතරේ ඉන්න එයාගේ දුව උතෙන්ම නැගිටිනවලු. ඒ පාඩම් කරන්නවත් වෙන අම්මට උදව් කරන්නවත් නෙමෙයි. ඒ ඉස්කෝලේ ගිහිල්ලා මේ මොකද්ද ගේම්ස් එක සමාජයක් තියනවලු. ගේම් මේකට යන ඉන්ටර්නෙට් එකකින් යන සමාජයක්. රූපවාහිනී. එයා උතෙන්ම නැගිටින්න කියන්නේ එයා උතෙන්ම නැගිටලා කරන්නේ යා මේ එකේකට තියනවලු ගහට වතුර දාන්න තියනවලු පල්ලට කෑම දාන්න තියනවලු දැන් මෙයා උදෙන්ම නැගිටින්නේ අර ගේම්ස් එකේ පල්ලට උදෙන්ම කෑම දාන්න ඕනේ ගේම්ස් එකේ දැන් එහෙම දැන් මේක දිනන්න නම් එහෙම කරන්න ඕනේ මෙයා උදේ පාන්දරෙම නැගිටලා රූප මේ පරිගණකය දාගෙන පොන්නෝය ගේම් එකේ ඉන්නවලු පාන්දරින්ම ගෙදර බල්ලට වතුර ටිකක් අත් දෙන්න නැතිලු ඒ අම්මා කියනවා ගෙදර බල්ලට වතුර ටිකක් අත් දෙන්නේ ගේම් එකේ බල්ලට උදෙන් නැගිටලා කෑම දෙනවා කියලා බලන්න කොයිතරම් කර්කශද කටුකද එතකොට එහෙම වුණහම වෙන්නේ ඔය කේන්ති අනේක වැඩි තරහ යන්නේක වැඩි ඒව පාලනය කරන්න ඉතාම හොඳ මෙවලමක් තමයි සෞන්දර්යය සෞන්දර්යය ඒ කියන්නේ හොඳ ගීතයක් ශ්‍රවණය කිරීම හොඳ නාට්‍යයක් හොඳින් නැරඹීම හොඳ කතා පොතක් කියවීම ජාතික වීරයේ එහෙම නැත්නම් සිංහල හෝ ඉංග්‍රීසි හෝ බටහිර හෝ පෙරදිග හෝ කවර හෝ තමාට කිසියම් මේ සමාධියක් ඇති කරන විදිහේ කතා පොතක් කියවීම අන්න ඒ වගේ දෙයකට යොමු වීම ඉතාම අවශ්‍යයි මේ දිනවල පාසලකට ගියහම මම අහපු ප්‍රශ්නයක් තියෙනවා හැමෝගෙම ඒ ප්‍රශ්නය තමයි පින්වත්නි ඔබ දන්නවාද 2011 පසුගිය වර්ෂයේ මේ රටේ රාජ්‍ය සම්මාන ලැබපු හොඳම ගීතේ කුමක්ද කියලා මොකද මම ළමයින්ට බණ කිව්වේ වෙන මොකක් ගැන නෙමෙයි සෞන්දර්ය රසාස්වාදය ඇති කරගන්න ඒකෙන් පුළුවන් වෙනවා ආවේග පාලනය කරගන්න ඒකමයි මම කියලා දුන්නේ නොයේ කතා විදසනට අරගෙන එහෙදි මම කියපු ගමන් අහන ප්‍රශ්න තමයි දන්නවද ඔයාලා 2011 හොඳම ගීතය කිසිම පාසලක කිසිම ශිෂ්‍යයෙක්ගෙන් නම් උත්තරයක් නැහැ වැඩිහිටියන්ටත් ඒ ආනිසංසම තමයි දන්නවාද 2011 දී මොකද හුඟක් කාලවලට මේ සිංහල සංගීතයට සමහර අය කැමති නැහැ. හැබැයි මොනතරම් අපූර්ව සංගීතයක් ගීත සාහිත්‍යයක් අපට අමරදේව නන්දා මාලනිය TM ජයරත්න අමරසිරි පීරිස් ඔය වගේ සුනිල් එදිරිසිංහ මේ අය අපිට උරුම කරලා තියෙනවද බලන්න එඩ්වඩ් ජයකොටි දැන් මේ සුනිල් එදිරිසිංහ තමයි මේ 2011 වර්ෂයේ විශිෂ්ට ගීතය ගයන්නේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී සියලුම සම්මාන හිමි කරගත්ත ගීතයයි මේ මම ඔබට මේ පදවැල ඉදිරිපත් කරනවා දේශනාවේ අවසානයේදී ඉතුරු පදපද විවරණය කරන්න වෙලාව ලැබෙන්නේ නැහැ බලන්න නූතන ආධුනික ගීත රචකේ බුදුදහමේ ගැඹුරු හරය සම්භාව්‍ය ගීතයකට ගොඩනගෙන හැදි සමාට අහපු අය මෙතන ඇති මේ තරම් සියු මැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා කලා වැව ළඟ ඉලුක් හෙවනක මැටි සැලෙක පැදුරක් එලා රිදුම් පිරිමදි මින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා ඉසුරු මුනියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා මම ඇසූ විට හිනැහුණා ඔහු තවම තනි කඩ යයි කියා බලන්න කොයිතරම් උසස් වින්දනයක් මේකෙන් ලබන්න පුළුවන්ද මේ සරල ගායනය දැන් මේකෙදී කවිය අපට කියනවා අවකන මහා බුදුරුව ළඟට ගියාම ඔබට දැනෙන්නේ කුමක්ද? මේ රළු කළුගල් සිව්මැලි කළ මිනිසා කවුද? අපි කවදාවත් හොයන්නේ නැහැ මිනිසා. කවුද මේ රළු කළුගල් සිව්මැලි කළ මිනිසා? හේවත් ගල් වඩුවා කවුද? ඔහු වසන්නේ කොතැනද? ඔහු මේ සංසාරේ කොයි තැනකද ඉන්නේ? අපිව පොළඹවනවා මේ ජීවිතෙන් ඔහු සොයා යන්න. ඒ උරුමය සොයා යන්න. ඒ පසුබිමේ හිටිය ශ්‍රේෂ්ඨ කලාකරුවා හොයාගෙන යන්න. ඔහු අපට ඒ කලාකරුවා මුණගැස්සනවා. කොහේද? මහ වැදුරක නෙමෙයි, රජ වැදුරක නෙමෙයි, සිටු වැදුරක නෙමෙයි, කලා වැව ළඟ ඉලු හේවනක මැටි පැලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් දැවැන්ත කළුගලත් එක්ක හැපිලා රිදෙන ඇඟ සිරුර දැස් පිරිමැදිමින් තෙල් ගාමින් පිරිමදිමින් ඔහු ඉන්නවා. මොනෝදියා බලාගෙනද? කලාවැවි මැරෙන ඉපදෙන රළදිහා. මතු පිට හරි සරලයි. මොකද්ද මේ කියන්නේ? ඔහු කරනවා භාවනාවක් රළදිහා බලාගෙන. මොකද්ද මේ භාවනාව? අනිත්‍ය 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 මෙනෙහි කරනවා රළදිහා බලාගෙන. එහෙනම් අනිත්‍ය භාවනාව මෙනෙහි කරන යෝගාවචරයෙක් වෙලා ඔහු අද නිවන් දකින්නට පෙරම් පුරපුරා ඉන්නවා කියලා අපට කියනවා. ඊළඟට ඔහු කියනවා ඉසුරු මුනියේ පෙම්බියවල ගැනයි මේ කියන්නේ. ඉසුරු මුනියේ නුඹ තනු පෙම්බරිය කොතැනද කියා මම ඇසූ විට හින ඇහුණා. ඔහු තවම තනිකඩ යයි කියා. කවුද මේ තනිකඩයා? අවිවාහකයා නෙමෙයි. අපි කියන්නේ තනිකඩ කියන්නේ අවිවාහක කියලානේ. අවිවාහකයා නෙමෙයි, බැඳීම් නැති කල මිනිසා. බැඳීම් නැති තනිකඩේ කිසිම බැඳීමක් නැහැ. එහෙනම් ඔහුත් නිවන් දකින්නට පෙරම් පුරපුරා ඉන්න කෙනෙක්. අර ප්‍රේමය ගලත නිරූපණය කර උතුම් සෞන්දර්යාත්මක පිනෙන් ඔහුත් නිවනට ප්‍රවේශ වෙලා. බලන්න එතකොට මේ වගේ උසස් කීයක් අපට විඳින්නට නොහැකි වූ කල්ලි අපේ දරුවන් ගේම්ස් වලින් යැපෙන්නට වූ විට ආවේගශීලී වෙන එක ගැන තවත් මොන නිදසුන්? ඉතින් ඒ නිසා ආයි ඊළඟ වෙසක් පොයේදී ඊළඟ කරුණු අතර කියලා දෙනවා. ඊළඟ කරුණු අතර අනිවාර්යෙන් ඊළඟ වෙසක් පොයේදී බණේදී කතා කරමු. ඒ වෙලාවට හොයාගන්න සප්පාසෝ සූත්‍රය හරිම හරවත් තරහ යන අයට තරහ නැති කරගන්න පෙන්වන හොඳම නිදර්ශන. මම අර නිදර්ශනත් එක කියනකොට කාලය ගත වුණා. එහෙම නැත්නම් මට හිතෙන්නේ නැහැ නේ. දැන් මම දන්නවා බණපද දෙක අමතක වුණත් සන්නාඩියාගේ කතාවයි රෝයල් එකේ පුතාගේ කතාවයි ගීතයයි ඔබට මතක් වෙයි. මේ ගැන සිතන්නට හැම දිනාටම සම්මාදිට්ඨිය පහළ වේවා. ආකාශත්තාජ බුම්මත්තා දේවා නාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. දායකත්වය දරන්නේ සනිල් පෙරේරා මහත්මයා ඇතුළු ශ්‍රී සැලොන් ආයතනය, කුමාර වික්‍රමරත්න මහත්මිය, ශ්‍රී වජිරාරාම දහම් පාසලේ 2-7 ශ්‍රේණිය සහ අවසාන ශ්‍රේණිය 1 වසර. ශ්‍රී සැලොන්